අයිබෝවෙන් ආදරණීය දුවේ පුතේ ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම 10-11 ශ්‍රේණි සඳහා සිංහල පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ සිංහල පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල මධ්‍යම මහා විද්‍යාලයේ අනුෂා විතානගේ ගුරුමෑණියන්.
අයිබෝවන් දරුවනේ, අද මං ඕගලන්ට අපේ 10-11 පන්තිවල අධ්‍යාපනයේ ලබන මගේ දූ දරුවන් සඳහා අද නියමිත වෙලා තියෙන්නේ ලෙන අත හැර යාම කියන පාඩම. ඉතින් මේක පාඩමක් වුණත් ඕගොල්ලෝ දන්නව දරුවනේ, මේක ලස්සන නාට්‍යයක කොටසක්. මේක ඕගොල්ලෝ බලලත් ඇති. වේදිකා නාට්‍යයක් බව ඕගොල්ලෝ දන්නවා. මේක ඕගොල්ලෝ බලලත් ඇති දැන්. ඉතින් මේ ලෙන අතහැර යාම කියන මේ පාඩම උපුටගෙන තියෙන්නේ දරුවනේ සිංහබාහු නාට්‍යයෙන්. මේ ලෙන අතහැර යාම කියන පාඩම උපුටගෙන තියෙන්නේ සිංහබාහු නාට්‍යයෙන්. ඒක හොඳට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනි. මොකද අපිට විභාගෙදී දැන් 10 දරුවොත් තව අවුරුද්දකින් විභාගෙ ලියන්න බෑ. ඒ නිසා 10 දරුවොත් අහගෙන හොඳට අවබෝධ කරගන්න මේක. මෙන්න මේක ඔයගලගෙන් අහනවා. ලෙන අතහැර යාම කියන නාට්‍ය උපුටාගත්තේ මොන නාට්‍යයෙන්ද, නැත්නම් මොන කෘතියෙන්ද කියලා. එතකොට එහෙනම් සිංහබාහු නාට්‍යයෙන්. ඊළඟට මේ සිංහබාහු නාට්‍යයේ නිර්මාණකරුවා විදිහට හඳුන්වන්නේ මහාචාර්ය ඉදිරිවීර සරත් චන්ද්‍රයන්. ඊළඟට එතුමාගේ නවකතා. මේව හොඳට මතක තියාගන්න. මොකද කෙටි ප්‍රශ්නවලට ඔයගලන්ට මේවට උත්තර දෙන්න වෙනවා. නවකතා මලගියැත්තෝ, මලවුන්ගේ අවුරුදුදා, හෙට එච්චර කලුවර නැහැ. ඔයගේ දෙකක් තුනක් මතක තියාගත්තම ඇති. ඒ වගේම එතුමාගේ කෙටි කතා අතර රූප සුන්දරී, මායා රූපය, කාලයාගේ ඇවෑමෙන් ඊළඟ විචාර කෘතිත් එතුමා නිර්මාණය කළා තියෙනවා. කල්පනා ලෝකය, සාහිත්‍ය විද්‍යාව, සිංහල නවකතා ඉතිහාසය, ඒ වගේම එතුමාගේ නාට්‍ය ගොඩාක් තියෙනවා. ඔගොල්ලෝ අහලත් ඇති, බලලත් ඇති. සිංහබාහු, මනමේ, රත්තරන්, කදාවලලු, ප්‍රේමති ජයති සෝකෝ, ඔන්න ඔය වගේ නාට්‍ය. ඉතින් සමහර මේ පුංචි නාට්‍ය නම් ඔගොල්ලෝ පුංචි පන්තිවලදී හදාරලත් තියෙනවා. ඉතින් මේ දේශීය නාට්‍ය කලාවට මඟ පෙන්වූ මාර්ගෝපදේශකයා තමයි මහාචාර්ය ඉදිරිවීර සරත් චන්ද්‍රයන්. ඉතින් ඔන්න ඔය වගේ කෙටි ප්‍රශ්න ටිකක් ඕගලන්ට විභාගෙදී අනිවාර්යයෙන්ම අහනවා දරුවා. ඊළඟට මේ නාට්‍ය කොටස් දෙකක් දන්නවා අපි. එකක් තමයි ශෛලිගත නාට්‍ය, අනිත් එක ස්වභාවික නාට්‍ය. එතනදී මෙන්න මේ වචන ටිකත් ඔයගොල්ලෝ හොඳ අවධානයෙන් ඉන්න. ශෛලිගත නාට්‍ය කියලා කොට ශෛලිගත නාට්‍ය, නාට්‍ය ධර්මී නාට්‍ය කියලාත් හඳුන්වනවා. එතකොට මේ ශෛලිගත නාට්‍ය වල උදාහරණ විදිහට මනමේ සිංහබාහු, අපේ මේ මහාචාර්ය ඉදිරිවීර සරත් චන්ද්‍ර සූරීන්, ඒ වගේ නරිබෑනා දයානන්ද ගුණවර්ධනයන්ගේ, සුබසහය සයිමන් නවගත්තේ ගමශූරීන්ගේ. ඉතින් ඔන්න ඕවා තමයි ශෛලිගත නාට්‍ය. ඉතින් මේ ශෛලිගත නාට්‍ය එහෙම ගොඩක් විස්තර කරන්න ඕනේ. නමුත් අද පාඩමට වෙලාව, කාල වේලාව අනුව මම ඒක ගොඩක් විස්තර කරන්නේ නෑ දරුවෝ. ඉතින් ස්වභාවික නාට්‍ය කියලා කියනවා. ඒකට තව නමක් විදිහට ලෝක ධර්මී නාට්‍ය කියලා හඳුන්වනවා. ඒ නාට්‍ය විදිහට අපි ආර්.ආර්. සමරකෝන් මහත්මයාගේ කැලණි පාලම, ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේ ධවල භීෂණ, ඊළඟට අපි හොඳටම දන්න මේ ජයලත් මනෝරත්න මහත්මයාගේ තලමල පිපිලා, මෙන්න මේ වගේ නාට්‍ය අපිට ගන්න පුළුවන් ස්වභාවික නාට්‍ය වලට. එහෙමනම් අපි ඊළඟට යන්නේ මේ ලෙන අතහැර යාම පාඩමේ විචාරය සඳහා. එතනින් අපිට මුලින්ම මේ ලෙන අතහැර යාම දෙවනි අංකය විදිහට තමයි, ඒ කියන්නේ සිංහබාහු නාට්‍යයේ දෙවනි අංකය විදිහට තමයි ලෙන අතහැර යාම තියෙන්නේ. ඉතින් මෙතනදී බලන්න පොඩ්ඩක්. පළවෙනියෙන්ම තියෙනවා මෙන්න මෙහෙම. මෙසේ හටගත් බියසක සිටින පහ කරමින, තොසේ වෙමින් එ මිගිදා වෙසෙන සඳ පෙමින, බසේ මුවින් පිට වුන නිසා වැඩුණු කුහුලින විශේෂය පියාගේ දකිති දරුවෝ දින දින. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සිංහබාහු, ඒ වගේම සිංහසීවලි, සිංහයා, සුප්පාදේවි මෙන්න මේ චරිත හතර, ප්‍රධාන චරිත හතර වටා තමයි මේ කොටසදී වෙන්නේ. ඉතින් මෙතනදී මේ සිංහබාහු කියන මේ තරුණයා යෝන් වියටපත් වුණාට පස්සේ මෙයා තාත්තගේ විශේෂය, බලන්න විශේෂය පියාගේ දකිති දරුවෝ දින දින. ඒතකොට තාත්තා වෙනම කෙනෙක්. ඒතකොට තමන්ගේ රූපවලට වැඩිය, තමන්ගේ ගතේ එන රූපවලට වැඩිය තාත්තගේ වෙනසක් දකිනවා මේ සිංහබහව. ඉතින් අම්මගෙන් නිරන්තරයෙන්ම මෙයා අහනවා. ඒ වගේම තමයි මෙතන තියෙන පුතේ පොතේ ඉන්නසේ කියලා කියන්නේ පුතේ පොතේ ගුරු විසින් ගායනා කරන කවි. එතනදී වැදගත් වෙන්නේ ඉදිරියේදී සිදුවන වැදගත් සිද්ධි තමයි මේ පොතේ ගුරු කියන්නේ. ඉතින් ඔයගලන්ට දැන් මේ පාඩමේ තියෙනවා සරල බස්වහර පිළිබඳව. ඒ කියන්නේ භාෂා රීති, භාෂා උපක්‍රම පිළිබඳව ඔයගලන්ට සාමාන්‍යයෙන් විභාගෙදී අහනවා. එන්නේ එතනදී අපිට මෙන්න මෙතන සරල බස්වහරක් විදිහට උදාහරණ විදිහට ගන්න පුළුවන්. සිතනොම සැනසේ හිඳිනට මෙනෙසේ දිවිහිමියෙන් මේලිනේ. බොහෝ ආදර ඇතිමුත්මා පියහට පිය අපහට පල නැත මේ දිවියනේ. ඉතින් අනිවාර්ය සරල බස්වහරක් ඕනම කෙනෙකුට කියවලා තේරුම් ගන්න පුළුවන්, අහලා රස විඳින්න පුළුවන්. සරල බස්වහරකට අපිට එතන උදාහරණයක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය උතනදී තව කොටසක් මෙන්න මෙහෙම තියෙනවා බලන්න. හද තුල රැව් දෙන්නේ අපනරයන් වග පැවසු ඒ අරුමේ නැත මට වැටහෙන්නේ. අරනේ අපහට බිය පැමිණෙන්නට කාරණ එළිවෙන්නේ. බලන්න එතනදී අර සිංහබාහු කියන්නේ යෝන් වියටපත් කෙනෙක්. ඉතින් මෙයාගේ මේ තරුණ සිත නිරන්තරයෙන්ම කුතුහලයෙන් පිරුණා. මොකද සිංහබාහුගේ චරිතයත් ඒ විදිහයි. පියාගේ මුවෙන් පිට වූ මෙන්න මේ වදන් දෙස ඔව් කුතුහලයෙන් බලයි. එයා කිව්වනේ අප නරයන් වග පැවසුවේ අරුමය. එතකොට මේ සිංහබාහු සිංහයා කිව්වා අප නරයන්. ඒ කියන්නේ ඕගොල්ලෝ සිංහබාහුයි සිංහසීවලි සුප්පාදේවි කියන්නේ ඕගොල්ලෝ නරයන් කියන එක කියපු හින්දා මේ පියාගේ මුවින් මේ පිට වූ වදන් දෙස ඔහු ඉතාම කුතුහලෙන් බලනවා. ඇයි මෙහෙම වුනේ? එහෙම කියලා. ඊට පස්සේ කියනවා පියතුමගේ ගත නැරඹූ කල සිත කුහුලින් ඉතිරෙන්නේ. බලන්නකො පියාගේ ගතේ වෙනස ගැන ඔහුගේ සිත කුතුහලයෙන් පිරෙනවා. තරුණ සිංහබාහුගේ සිතේ ස්වභාවය රචකයා ඉතාමත් ලස්සනට එතන ගෙනහැර දක්වනවා. ඊළඟ තව මෙන්න මෙහෙම කොටසක් තියෙනවා දරුවෝ බලන්න. නැත සමවන්නේ වෙනස පෙනෙන්නේ විලස පියාණන්ගේ කෙලෙසද ඔහු අපහට කෙලෙසද ඔහු හට අපදා ඌයේ ඇයි මව නොකියන්නේ. ඔන්න බලන්න සිංහබාහුගේ තරුණ සිතේ ක්‍රියාකාරීත්වය ගොඩ නැගෙන්නේ මෙන්න මෙවැනි ප්‍රශ්න කිරීම තුලින්. එතන අහනවා ඔහු හට අපදා ඌයේ ඇයි මව නොකියන්නේ? දැන් මව කියන්නේ නෑ මේවා නේද? ඊළඟට අන්තිමේදී සුප්පාදේවිට මෙයා තතු එහෙලි නොකර ඉන්න බැරි වුණා. බලන්න මෙතන සුප්පාදේවි කියනවා සංගවන්නට තතු බැරිය පුතුගෙන් මිගිදා නිතින සොඳිනා පෙනෙන විලසා අදහන්නේ නැත කීවද මුසා නැන මුහු කුරා ගොස් ඇත පුරා වයසා. එහෙනම් එයාගේ නුවණ අත්දැකීම් මුහු කුරා ගිහිල්ලා තියෙනවා. එයාඳ පුතාගෙන් දැන් මේව හංගන්න බෑ, පුතාට බොරු කියන්නත් බෑ නේද? දැන් අම්මා සුප්පාදේවි අම්මා පුතා ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නේ. හොඳයි, ඊළඟට අපි කොටස බලමු මේ සුප්පාදේවි ඊළඟ සිංහබාහු සිංහසීවලි තර්ගය කියන කොටස. දැන් මෙතනදී පුතේ තියෙන්නේ දරුවන් අසන ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය. මෙතන තියෙන්නේ දරුවන් අහන ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ගේ ප්‍රශ්න පත්‍රවල ගොඩක් ඇවිල්ලා තියෙනවා මෙතන ධාරක ප්‍රේමය කියලා. ඒ කියන්නේ අම්මගේ ආදරය, අම්මගේ හැඟීම්, දරුවා ගැන තියෙන අම්මට තියෙන දැඩි ආදරය, අන්න ඒ වගේ දේවල් මේ ධාරක ප්‍රේමය පිළිබඳව අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කොටසක් අපිට ඒකට උදාහරණ විදිහට ගන්න පුළුවන් දරුවෝ. ඒ වගේම දරුවනේ මම තව දෙයක් කියන්න. මෙතන 2016 ප්‍රශ්න පත්‍රයේ ඇවිල්ලා තියෙනවා කෙටි ප්‍රශ්න. මෙතන ප්‍රේමවන්ත දරුවෙනිමා හිඳිනු කන්‍යමා කියමි පුවත සැක දුරරෑ අසන නිතියන. ඔන්න වගේ කෙටි ප්‍රශ්නයක් ඔතනදී අහලා තියෙනවා 2016 දී. ඒ වගේම අහන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට ඉහත සඳහන් කොටස උපුටාගත් නිර්මාණය කියන්නේ මොකෙන්ද? කියන්නේ සිංහබා වුණාට්ටියෙන් එහෙම නැත්නම් ලේනාත් හැරයාම නේද? ඊළාට ඒක නිර්මාණය කවුද? නිර්මාණය කරේ කවුද? ඒ වගේම මෙතන අහනවා ප්‍රේමවන්ත දරුවෙනිමා. කවුද එතකොට මේ ප්‍රේමවන්ත දරුවෙනි? ඒ නම් දෙක අපිට ලියන්න එනවා සමහර වෙලාවට. ඒතකොට සිංහබා වහා සිංහ සීවලී කියලා අපි එතන නිවැරදි පිළිතුරක් විදිහට ලියන්න ඕනේ. එතකොට මෙතනදී බලන්න මෙතන ප්‍රේමවන්ත දරුවෙනිමා හිඳිනු කන්‍යමා. එහෙනම් ප්‍රශ්න ගැටලු පැන නැගී ඇති අවස්ථාවලදී අම්මා කෙනෙක් විදිහට දරුවන්ට කරුණ කියාදිය යුත්තේ කෙසේද කියන එක සමස්ත සමාජයටම ඈ ක්‍රියා කරපු ආකාරය හොඳ දෙයක් විදිහට ආදර්ශයක් විදිහට අපිට මෙතනදී ගන්න පුළුවන්. බලන්න ප්‍රේම ආදරණීය දරුවෙනි මට කන් දෙන්න. මේ කියන දේ සැක සිතන්නේ නැතුව හොඳින් අහගන්න. මෑණිය නුඹ දෙදෙනගේ කුමරියක් මනා පසිඳු මහගු වංග දේශේ නරවර හටදා. එහෙමනම් එතනදී කියනවා මෑණිය මේ වගේ හොඳ රාජකුමාරියක්, එයා හොඳ මනුෂ්‍ය ආත්මයක් ලැබපු කෙනෙක් කියන එක එතනදී කියනවා. ඊළඟ සිංහබාහු කියනවා ඊළඟට බලන්න, කිම්ද මෑණියනි ඔබ මේ පවසන වදනා ඇස්කන් ඇදහිය නොහේ ඇසෙන මේ අරුමා. එතකොට කියන මොනාද මේ අම්මා මේ අපිට මේ කියන්නේ? අපිට මේවා අදහගන්නවත් බැ. ඊළඟ මෙන්න මේ කොටස හොඳට බලාගන්න දරුවෝ. ඔබ පාමුල හිඳුවාම වැඩෙන වයසේදී රාජ කතා කීවිසිතුරු දැන් සිහිවන්නේ. බලන්නකෝ දරුවෝ, එතනදි කියනවා රජ සැප දීමට නොහැකි වුණත් තමන්ගේ අම්මට තමන් විඳපු රජ සැප දෙන්න බැරි වුණත් තම දරුවන් දෙදෙනා මුල තබාගෙන කතා කියා දුන්න ආකාරය ඉතාමත් ලස්සනට මෙතනදි කියනවා. රාජ කතා මෙයා කියා දෙන්නේ, රාජ කතා කියා දෙනවා. ඒ කියන්නේ තමන් විඳපු සැප රාජ සැප දරුවන්ට දෙන්න බැරි වුණත් මෙයා රාජ කතා කියා දෙන ආකාරයයි එතනදි කියන්නේ. බලන්න, සැප සයනා සුවඳ බොජුන් තුමුල මාලිගා ඈ සම්පත් හැරදා ඇයි මෙලෙස වෙසෙන්නේ. ඉතින් අහනවනේ අර වගේ සැප සම්පත් හැරදාලා ඇයි ඔයා මේ වගේ වාසය කරන්නේ. ඉතින් සිංහ සීවලි මෙයා ඉතාමත් බොළඳ ආදරේ අම්මට තාත්තට අයියට ආදරේ කරන නැගණියක්. එතකොට අපිට මෙතන ධාරක ප්‍රේමයේදී අම්මාගේ ආදරය තාත්තගේ ආදරය දෙකටම අපිට පිළිතුරු සපයන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මෙතනදී බලන්න, රාජකුමරියෝ පළඳිති රන්මිණි බරණා සිනිඳු වස්ත්‍ර හැඳලා රන්මිණි වැඳි සංගලා. එහෙමනම් මෙතනදී දරුවන්ගෙන් සිංහාටත් ගොඩක් ආදරය ඇති බවක් මෙතනදී පෙන්නවා. හැබැයි මෙතනදී පිය සෙනෙහස නොඅඩුව ලැබූ බවත් ඒ වගේම මවට පින්පිඩ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට තරම් මව් සෙනෙහසක් ලැබූ බවත් මෙතනදී පැහැදිලි වෙනවා. බලන්න දරුවනේ මෙතන තියෙන පින්පිඩ වැනි මා මෑණිය ඔන්න හොඳ උපමාවක්. ඔයගොල්ලෝ පොත් ළඟ තියනවා නම් උතන ඉලක්ක ඇඳලා උපමාවක් කියලා ලියා ගන්න. ඔයගලන්ට අර භාෂා රීතිය ගැන එනත් භාෂා උපක්‍රම ගැන පිළිතුරු ලියන්න ආවොත් මෙන්න මේක උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. පින් පිඩ වැනි මා මෑණිය හොඳ උපමාවක්. එතෙන්දී අපිට කියන්නේ අර තාත්තගේ සෙනෙහස නොඅඩුව ලැබුණත් මවට පින් පිඩක් යනුවේ ආමන්ත්‍රණය කිරීමට තරම් මහු සෙනෙහසක් මේගොල්ලෝ ලැබූ බවක් මෙතනදී කියන්න පුළුවන්. ඊළඟට තව ඊළඟ කොටසෙන් බලන්න මේ සුප්පාදේවී කොටසෙන්. සුප්පාදේවිය සිංහාට සිංහා කෙරෙහි තියෙන මේ ප්‍රේමයේ උත්තරීතර බව මෙතනින් පෙන්නවා. බලන්න, සිනිඳු වස්ත්‍ර මිනි අභරණ තුමුල මාලිගා එතන තුමුල කියන්නේ පුතේ විශාල කියන එක. සුවඳ බොජුන් සැප සයනා මිරිවැඩි සංගලා. මිරිවැඩි සංගලා කියනවා පාවහන් යුගල. ඉතින් මෙන්න මේ වගේ රජ සැප වින්දත් අන්තිමේදී මෙයා කරේ මේ සියල්ල හැරදා මම ආවෙමි වලතා වෙසෙන ලෙස ඔබ පියමා සමිඳුන් සමග. බලන්න එතනදී සුප්පාදේවිය සිංහාට ප්‍රේමී උත්තරීතර බව පුද කරලා තියෙන බවක් අපිට මෙතනදී හැඟෙනවා. සිංහබාහුගේ මේ තරුණ සිතේ ක්‍රියාකාරීත්වය ගොඩනැගෙන්නේ මෙන්න මේ ප්‍රශ්න කිරීම තුලින්. ඊළඟ දරුවෝ මේ සිංහබාහු හා සිංහ සීවලි කොටසේ ඇයිද පියාණන් සමගාලෙනෙහි වෙසෙන්නේ හැරදමා ඒ රාජ ඉසුරු උවදුරු අතරේ රිසි නොවීද මා පියාට වාසෙමාලිගේ සිව් මැලි ඔබ කැටුව ඉන්න මේ වනාන්තරේ. දැන් මෙතනදී මේ දරු දෙදෙනා මවගෙන් විමසන්නේ මේ රාජ ඉසුරු අත්හැරලා පියා සමග වනාන්තරයේ වාසය කරන්නේ පියාට මේ මාලිගාවේ වාසය කිරීමට අකමැති නිසාද කියන ඒ සැකේ මේ දරුවෝ දෙන්නට ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි දරුවනේ මේ නාට්‍ය පුරාම ගත්තොත් අදහස් ප්‍රකාශ වන්නේ ගීත කාණ්ඩයක් විදිහට. ඉතින් මෙන්න මේ වගේ ගීත කාණ්ඩ තුළින් චරිත අභ්‍යන්තරය සියුම් ලෙස හෙළි කිරීමට සමත් වෙනවා. දැන් මෙතන බලුවා සිංහබාහුගේ චරිතය, සිංහ සීවලිගේ චරිතය, සුප්පාදේවිගේ චරිතය. ඒගොල්ලෝ ඒ චරිත තුළ අභ්‍යන්තරය සියුම් ලෙස හෙළි කරනවා. ඒ වගේම තමයි දරුවනේ ජවනිකා අතර අන්තර් සම්බන්ධතා ගොඩනැගෙනවා. ඒ වගේම වේදිකාවේ මව කියන්නේ එල් දක්වන්න බැරි ඒවා චරිත මවාපෑ නොහැකි දේ ප්‍රේක්ෂකයන්ට දැනගැනීමට සලස්සනවා මෙන්න මේ ගීත කාණ්ඩ ඉදිරිපත් කිරීම තුලින්. ඊළඟට මෙහෙම කියනවා අසිරිමත් වූ දේකි මෙලව ප්‍රේමය නමිනා වෙනු පුරුණ කිවිදුන් සොඳ රසමුසු බසිනා සියලු භෝග ඉසුරු වස්තු ඉසුරු හරිත නෙක්දනෝ සෞ සැප දෙන සිතුමිනවන් ප්‍රේමය සඳා. එහෙනම් මේ ප්‍රේමය හින්දා සියලුම දේ අත්හරින බවක් තමයි මෙතනදි කියන්නේ. අත්හැරලා සිංහයත් එක්ක ආපු බවක් මෙතනදි සඳහන් වෙනවා. ඊළඟට අපි බලමු මේ සිංහබාහු ඊළඟ සුප්පාදේවි සිංහ සීවලි මෙන්න මේ චරිත තුනම මේ ගීත කාණ්ඩ විදිහට ඉදිරිපත් කරන මේ අවස්ථාවේ කියනවා මෑණියනි කීව බස්සසා සනිටුහන් මෑණියනි කීව බස් අසා සනිටුහන් කර ගතිමි නොපමාව යා යුතුය මේලෙනෙන් ඔබ දෙදෙන මා සමග යා යුතුය වනවාසි හැරදමා නරවාසි සොයමිනා අප දෙදෙන හට උරුම ජීවිතය මේ නොවේ. ඔන්න මෙතන තියෙන තරුණයෙකුට උචිත දඩබ්බර අදහස්. දැන් ඕගලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා පුතේ. ඕගලන්ගේ පොතේ තුන්වෙනි ප්‍රශ්නය. සිංහබාහුගේ චරිතයෙන් තරුණයෙකුගේ අදහස් සහ ක්‍රියාකාරීත්වය මනාව පිළිඹුවේ. පාඩම ඇසුරෙන් පැහැදිලි කරන්න කියලා. මෙන්න මේකට හොඳම උදාහරණයක් මේක ඕගලන්ට ගන්න. මොකද මේ ප්‍රශ්නේ ඉස්සරහට ඔයගලන්ගේ විභාග වලට එන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට මේ තරුණ සිතේ අදහස් සහ ක්‍රියාකාරීත්වය විමර්ශනය කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ ඔවුන්ට උරුම ලෝකය ගොඩනගා ගැනීමට උත්සාහයක් මේ සිංහබාහු දරනවා. මේ සිංහබාහුගේ චරිතයත් ඔහුගේ ප්‍රශ්න කිරීම හමුවේ මවගෙන් ලැබුණු පිළිතුරු අනුව ඔහුට උරුම ඔහු බලාපොරොත්තු වන ලෝකයේ දිනන්නට උත්සාහයක් ගන්නවා. අන්න ඒ සඳහා අදිෂ්ඨානයක් කරගන්නවා. ඒ වගේම ප්‍රමාද නොවි ක්‍රියා කරනවා. එහෙනම් එතනදී අර තරුණයෙකුට උචිත දඩබ්බරකම මෙතන තියෙනවා. වන්නාපහු මෑණියනි කීව ඔබ බස්සසා සනිටුවන් කරගතිමි නොපමාව යා යුතුය මේලෙනෙන් ඔබ දෙදෙන. එහෙනම් ඔය දෙන්නා මගෙත් එක්ක මේලෙනෙන් ඉක්මනින් යන්න ඕනේ. මේ වනවාසි හැරදාලා නරවාසි සොයමිනා අප දෙදෙන හට උරුම ජීවිතය මේ නවය. එහෙනම් දැන් අර අම්මා කියපු රාජ කතායේ ඔක්කොම එයාගේ උරුමය දැන් ඕනි කියලා තමයි මෙයා මෙතනදි කියන්නේ. ඒ වුණාට සුප්පා දේවී මෙහෙම කියනවා, මෙවන් බස් දොඩනු කිම ඔබ පියා හැරදම යා හැකිද මේ ලෙනෙන්, අප නැතුව පියා ඔබ ලය පැරි මැරියයි, පුරුදු ඌ වනවාසේ මිහි සැපත නොසෑහේද, ඔබ පියා සමගිනා මෙතෙක් කල් විඳම. ඔන්න බලන්න එතනදි දරුවන්ට ආදරේ වගේම තමන්ගේ ස්වාමියාට තියෙන ඒ ආදරේත් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ සුප්පා දේවි තුල. එයා කියනවා, මෙවන් බස් දොඩුණු කොහොමද ඕගොල්ලෝ මේ වගේ දේවල් කියන්නේ, ඕගොල්ලන්ගේ පියා හැර තමලා යන්න පුළුවන්ද මේ ලෙනේ, අපි නැති වුණොත් අපේ පියා මගේ ස්වාමියා ලය පැලිලා මැරෙයි, මේ පුරුදු වනවාසේ මිහි සැපත නොසෑයිද, ඕගලන්ට මදිද මේ දෙන සැපත, ඕගලන්ට මදිද, ඒ නිසා අපි මේ ලෙනේ ඉඳමු කියන අදහස තමයි සුප්පා දේවි තුල තියන්නේ. ඒතකොට සුප්පා දේවි කියන්නේ දරුවනේ දෝලණය වෙන චරිතයක්. දරුවොත් තෝණි තමන්ගේ ස්වාමියාත් තෝණි. එතන එතන තියෙන්නේ දෝලණය වෙන චරිතයකට හොඳ උදාහරණයක් සුප්පා දේවිගේ මෙතනින්. ඊළඟ සිංහසීවලි. සිංහසීවලි ගොඩාක් ආදරේ තමන්ගේ තාත්තට. එතකොට කියනවා, මා පියා හැරදම යන්නේ අප කෙලෙසද, වලට ගොස් විදාවි පැමිණි විට නැත කෙනෙක් අහර පිස දෙන්නට, හුදකලා මේලෙනේ ඉන්නේ ඔහු කෙලෙසද, නැද්ද වෙත පියාණන් ආදරේ ඔබ හදේ, මෙවන් දේ කියන්ට සෝහිරණි පෙම්මරා. එන්න බලන්න තාත්තට දැඩි ආදරයක් එතන සිංහසීවලීගේ හිත ඇතුලේ තියෙන බවක්. ඒ පීතෘ ප්‍රේමයට හොඳ උදාහරණයක් මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන්. එමනම් පියාගෙන් වෙන්ව ලෙන අතහැර යාමට සූදානම් වන අවස්ථාවේ පිය ගුණ සමුදාය ඇය කියා පාන්නේ වත්මන් දිනියන්ටද පියෙකුගේ අගය වටහා දෙන්න සුදුසු බවක් පෙන්නමි. එහෙමනම් මෙතනදී තාත්තගෙන් වෙන් වෙලා ලෙනෙන් අතහැරලා යන්න දැන් ඔන්න සූදානම් කරනවා. දැන් අයියා කියනවනේ යමුම කියලා, සිංහබාව කියනවා මෙතනින් යන්න ඕනි කියලා. මේ අවස්ථාවේදී තාත්තගේ ගුණ සමුදාය ඇය කියන්නේ, ඇත්තටම අපේ සමාජයේ දැන් පිරිලහා යනවා. තමගේ දෙමව්පියන්ට ආදරය නොදක්වන පිරිසක් දැන් සමාජයේ ගොඩක් වෙලාවට, හැමෝම නෙවෙයි ගොඩක් වෙලාවට බිහි වෙනවා. අන්න ඒගොල්ලන්ටත් හොඳ ආදර්ශයක් අපේ ඉන්න මේ වත්මන් දියණියන්ට පියෙකුගේ අගය වටහා දීමක් තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන සිංහසීවලීගේ තුලින්. එතන සිංහබාහු ඊළාට එයාගේ ඔන්න දඩබ්බර ගතිය නැවත ඉස්මතු වෙනවා. ඔබ දෙදෙන මා සමග නොආවොත් යන්ට වේ, ඔබ දමා මේලෙනේ මට උරුම දිව්‍ය මා සොයාය යුතු. දැන් එහෙනම් එයාගේ දඩබ්බර ගතිය හොඳටම ඉස්මතු වෙනවා. එහෙනම් ඔය දෙන්න ආවේ නැත්තම් ඔය දෙන්නව දාලා මගේ උරුමය හොයාගෙන මම යනවා කියනවා. නැසෙන තුරු මේලෙනේ සිටියමුත් අප පියා අප සමග නොයෙන්නේ, පුරුදු ඌ වනවාසේ හැරදමා කිසි දිනේ සපල කර ගත නොහැක ජීවිතය මේ ලෙස. එහෙනම් යාපිට කියන්න කීයටවත් එන්නේ නැහැ. ඒ නිසා අපි මෙතනින් ඉක්මනටම යා යුතුයි කියන එක තමයි කියන්නේ. එතන සිංහසීවලී නැවත ආපහු කියනවා, කෙසේ හෝ යානු හැක ඇතේ තර කරවස දොරලෙනේ මහගලින, පියතුමගේ රුදු තුමුල බහව යුවලින්ම මිස බැරිය සොලවන්ටය, යන්ට නොසිතන්නමා සොයරණී පෙම්බරා. එනම් කියනවා කෙසේ හෝ යා, අපිට මේක යන්න බෑ. දැන් හිතන් ඉන්න තාත්තට විතරයි මේ ගල්ලෙනේ දොර ඉවත් කරන්න පුළුවන්නේ, ඔයාට මේක හොලවන්නවත් බෑ. යන්න නොසිතන්න මා සොයරින් පෙම්බරම්. දැන් ඒ කියන්නේ මෙයාව තියාගන්න තාත්තත් එකට ඉන්න තමයි මෙතන මේගොල්ලන්ගේ අවස්ථාව කරගෙන ඉන්නේ. එහෙනම් දැන් සිංහසීවලී කියනවා, ඔයාට නම් කීයටවත් මේ දොර අයින් කරන්න බෑ. ඔක පුළුවන්නේ තාත්තට විතරයි. ඒ ශක්තිය ඔයාට නෑ. ඒ හන්දව ගැන හිතන්න එපා කියලා යටිහිතින් කියන්නේ අනේ, අපි තාත්තත් එක්කම මෙතන ඉඳිමු කියන අදහස තමයි සිංහසීවලියට එන්නේ ප්‍රකාශ කරන්නේ. ඔන්න බලන්න සිංහබහව් සුප්පාදේවි තර්ගය. එතන සිංහබහව්ගේ තුමුල ගතින්දා බාහු බෙලෙන්දා විමිසේ තිසදින් තිදසින්දා කුරිරු ගජින්දා කුඹුතල සින්දා ලමිසේ කෙසරින්දා මාපිය මිගිදා කරනාවි කුමන් ඇයි මට බැරි වෙන්නේ. තුමුල ගතින්දා තුමුල කියන්නේ විශාල ගතින් ශරීරයකින් බාහු බෙලෙන්ද එහෙනම් හොඳ බාහු යුගලයකින් වෙමි සේ තිසදී එතන මේ තිදසින්දා කියන්නේ ශක්‍රය ආයතන. කුරිරු ගජින්දා කුරිරු කියන්නේ දරුණු ගජින්දා ඇත. කුඹුතල සින්දා ඒ කියන්නේ හිසේ ඉදිරියට නෙරාගිය කොටස තමයි මේ කුඹස්තලේ. එමත් නැත්තම් කුඹුතල සින්දා ලමිසේ කෙසරින්දා කෙසරින්දා කියන තර සිංහට නේ මාපිය මිගිදා කරනාවි කුමන් ඇයි මට බැරි වෙන්නේ අම්මෝ ඔන්න ඉතින් කියනවා අලොක්ක වෙලා දැන් නේද බලන්න අතන තියෙන හොඳ අනුප්‍රාසාත්මක යෙදුම් අපිට භාෂා භාවිතය ගැන ලියනකොට අපිට පුළුවන් තුමුල ගතින්දා බාහු බෙලෙන්දා අනුප්‍රාසාත්මක භාෂා භාවිතයක් එතන යොදාගෙන තියෙනවා. ඉතින් ওই විදිහට මේ මෙලින් තව ගන්න පුළුවන් කෙසරින්දා මාගිය මාපිය මිගිදා කරනාවි කුමන් ඇයි මට බැරි වෙන්නේ නම් එතනදී කියනවා තාත්තගේ දෙය ඇයි මට බැරි වෙන්නේ මටත් මේ වගේ විශාල ශරීරයක් තියෙනවා හොඳ ශක්තිමත් බාහු යුගලයක් තියෙනවා ඉතින් මටත් මේක මේලෙන අතහැරලා යන්න පුළුවන් මේලෙන දොර අයින් කරගන්න මට බැරි වෙන එකක් නැහැ තර කර ගලිනා ඇති දොර තදිනා ඉවත දමා වෙරෙනා මහා හෙන හඬිනා පහරා සැනිනා පෙරලමි බාහු වෙන ඔන්න එහෙනම් මොකද කරේ දොර ගල්ලෙන ගල්ලෙනට දාලා තිබුණේ දොර අයින් කරා. ඊට පස්සේ කියනවා සුප්පාදේවි නොකරන්නේ ලෙස පියතුමගේ යන ඉක්මවලා පුතුනේ නපුරු ඉවන්නේ අප සැම දෙනතා නොකලොත් කී ලෙසින. එතන තියෙන හොඳ සංවාදාත්මක බස්වරක් දරුවනේ. එතනදී අපිට පුළුවන් කියන්නේ නැවත සුප්පාදේවි කියනවා තාත්තගේ යන ඉක්මවන්න එපා නපුරු වෙන්න එපා පියකටම ජීවත් වෙමු කියන අදහස තමයි එතනදි තියෙන්නේ. එතකොට සිංහබාහු පටහැනි වෙන්ටා නොව ඔහු අනට වෙන මග ගැලවෙන්ට නොපෙනෙන කලට සරසෙනු කුමට මාදන් වලකණ්ඩ. එහෙනම් මට පටහැනි වෙන්නත් එපා මන් දේ අනුවාරයෙන්ම මේ දේ කරනවා කියන අදහසින් තමයි ආ ඉන්නේ. ඊළඟට ආපහු කියනවා පොතේ ගුරු සේරිවි බිම්බා පත්තල තෙල බැලැති මහරු. එතක සේරිවි බිම්බා කියන්නේ සූර්ය ප්‍රතිබිම්බය. මෙන් රන් ටැම්බා නිසසල ගුණයෙන් සපිරු. රත්තරන් කණුවා. රන් ටැම්බා කියන එතන රත්තරන් කණුවා. මනරම් යුගබාදී අහස ඔසවන යුරු. යුගබා කියන්නේ බාහු දෙක. නේ විකුම් සිහබා පෙරළු වේය ගල්පුවරු. ඔන්න එහෙනම් ලේසි උන්නේ නැහැ නේද? එතකොට සූර්ය ප්‍රතිබිම්බයේ සේ පතල තෙද ඇති මේ රත්තරන් කණුවක් මෙන් නොසෙල්වෙන ගුණ ඇති සුන්දර බාහු දෙකෙන් අහස ඔසවන්නාක් මෙන් ඒ සුන්දර අහස ඔසවන්නාක් මෙන් අර ගල්ලෙනේ ගල් දොර ඔසවලා පෙරළපු බවක් මෙතනදී සඳහන් වෙනවා හොඳ උපමාවකුත් එක්ක. ඊළඟට කියනවා වේ රුදුරෝ දෝසා කලමේදී මා පුතු නොතකා විපාකේ මුවපත් වූයේ නියත විනාසේ මේ මොහොතේ කිම් කරම්ද මුලාවි මඟ නොපෙනේ. එහෙනම් මෙතනදී අඹුසැඹි සම්බදතාවයට වඩා දරු සෙනෙහස අති මහත් බව පෙන්නන හොඳ අවස්ථාවක්. ඒ වගේම ඔන්න ඊළඟට අපහු මේ දෝල නෙවන චරිතයක් සුප්පා දේවිගේ තියෙන එකටත් මෙතන හොඳ උදාහරණයක් තියෙනවා. යන්නට වේ දැන් සැමිය හැරා වනවාසෙන් මේ පුතු සමග දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙනා මග ඔස්සේ යා යුතුයන්නේ. නොසැලී කිසි මේ වේලේ. එනං මේ සැමියා අතහැරියාම ඇයට ඉවසුම් නොදෙන මහත් වූ වේදනාවක් ගෙන දෙනවා. ඉතින් තම දරුවන්ගේ යහපත වෙනුවෙන් ඇය ක්‍රියා කරන්නේ මේ නොසැලුණු සිතින්. අන්න ඒකයි කියන්නේ සැමියා අතහැරලා යන්න යාට ඉවසුම් දෙන්නේ නැහැ. බෑමයි හිතෙන්නේ. ගොඩක් වේදනාවක්. නමුත් තමගේ දරුවන් දෙන්නාගේ යහපත වෙනුවෙන් ඇය ක්‍රියා කරන්නේ නම් අර නොසැලෙනු සිතකින් යුක්තව. අවසානයේදී සැමියා බාර කරනවා දෙවියන්ට. දෙවියන් බාරයි මා සමිදා. මා වෙත නොවනුව කෝපා. ඒ කියනවා අන්තිමට නේද? සැමියා දෙවියන්ට බාරයි. හැබැයි මගෙත් එක තරහ වෙන්න එපා. දරුවන් සඳා කරනෙමි මේ බන්දා. එහෙනම් බලන්න දරුවන් සඳා කරනෙමි බන්දා. තම සැපත සඳහා නම් ඇය ස්වාමියා වෙත අනිවාර්යයෙන්ම සැදැල්ලා ඉන්න ඕනේ. තමන්ගේ සැපත සඳහා. නමුත් තම සැපත ඉවත් කර නැති කරගෙන දරුවන්ට උරුම දරුවන්ගේ ලෝකය තනා දෙන්නට කැපවෙන්නියක් තමයි මේ සුප්පා දේවි. අන්න ඒක හරියට ජීවමාන චරිතයක් වන්නේ මෙන්න මේ නිසා. ඒක ජීවමාන චරිතයක් වෙන්නේ මෙන්න මේ නිසා. අන්තිමේදී කියන සිහිවේ හැමකල් හදසෝකෙන් සමාවනු ඇත වරදා. අන්තිමේදී වන සිංහබාහුගේ වචනය මෙන්න මෙහෙම කියනවා. මා ගල පෙරලා ලෙන් දොර හැරිය බව ඔබ දන්නේය. මෑණියනි, අවට ලෝකේ තාරමණීය වේ. කිසිඳු බියක් සිතර නොනැගේ. ඔබ හා දියණියෝද මා සමග යන්න කැමැත්තේ වුණම් මගේ අදිෂ්ඨානය උදුන්පත් වේ. යලිත් සිතා බලනු බැන. එනම් එයා කියන යලිත් සිතා බලන්න මගෙත් එක්ක යන්න. එහෙමනම් ඊළඟට දැඩි දරු සෙනෙහසකින් යුක්තව සුප්පා දේවි කියනවා. නුඹගේද නුඹ නැගණියන්ගේද යහපත පිණිස මම නුඹේ පියාණන් හැර පියායන්ට සනිටුවන් කරගතිමි. මා මෙසේ කරන්නේ හද තුල ඇති මහත් වේදනාවකිනි. දිවිහිමියෙන් මා ඒ වේදනාවෙන් පෙළෙන බව දනිමි. යමු දරුවනි, බලන්න එතනදී පාඨකයාටත් සිතර කාවදින ලෙස මේ භාෂාව ඉතාමත් ලස්සනට හසුරවලා තියෙනවා. ඒ කියන්නේ දැඩි දරු සෙනෙහසක් මේ මව කෙරේ තියෙන බවක් මෙතනදී පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට අවසානයේදී තවත් විදිහකට මෙතනින් කිව්වොත් සිංහබහවගේ වචනේ කියනවා අන්තිමට. ඔබේ සනිටුහන ඉතා එහෙකි. ඔන්න දැන් ඔයා ගත්ත තීරණය ඉතාමත් හොඳයි. මෑණියනි, නැගණියනි, මා වම් උර මතද ඔබ මා දකුණු උර හිස මතද හිද්දුවාගෙන මේ ගුරුතර වනාන්තරයෙන් එතර වෙන මෙයා ඉතාමත් හොඳ කඩවසම් ශක්තිමත් පුරුෂයෙක් බවයි මෙතනදී කියන්නේ නේද? නැගණිය වම් උර මසත් අම්මා දකුණු උර මසත් තියාගෙන තමයි මේ වනාන්තරයෙන් එළියට යන්න යන්නේ නේ? හොඳයි. ඊට පස්සේ අන්තිමද මේ සිංහයාවිලා මෙන්න මේ සින්දුව කියන ඔගොල්ලෝ මේක ලස්සනට අහලත් ඇති. ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා සිංහබා 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 මා සොඳුර සිංහ සීවලි මා ප්‍රිය දියණිය. ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා ගොසින් හැම දෙන නැති කිසිවි මම දැනගතිමි මම සැක කළෙමි සිංහබා සිංහබා සිංහ වෙන ගියා. දැනගෙන හිටියා මේ දේ අන්තිමට සිදුවෙන බවක්. ඊළඟට සිංහයා දුවට ඇති ආදරය මෙන්න මේ කොටසින් හොඳට ඉදිරිපත් කරනවා. සිංහයා දුවට ඇති ආදරය. සුරතල් දියණිය මොල කැටි වදනින් මාසන සන්නිය ආහාර පිසින්නිය කවන්නිය පොවන්නිය මා ගැන බියවන්නිය වනේ දුකක් වීද අසන්නිය සොයන්නිය ඈත් ගොසින්නිය. බලන්න එතනදී කියනවා තමන්ගේ දියණිය මා ගැන හොඳට හොයලා බැලුවා. නමුත් ඇයත් මාව දාලා ගියෙලා. අන්තිමේදී ආයේ කියනවා ඇයි සුදු දුවණිය නුඹවත් නොසිටියේ සොහොයුරා නම් ඔල මොල ගතියට නුඹ මෙන් මුදු නැත. ඔහුගේ අනටද කීකරු වූයේ පෙරලා එන්නේද ඔහු ගෙන් ගැලවි. ඔන්න බලන්න එතනදී අර සිංහයා තමන්ගේ දියණියට ඇති ආදරයත් දියණිය තුලින් ඔහු දැක්ක දේවලුත් ඔහු දුටු දේවලුත් එතනදී ප්‍රකාශ කරනවා ඉතාමත් ලස්සනට. ඉන් ඔන්න ඔය ආකාරයකට දරුවෝ අපේ සිංහබාහු නාට්‍යයේ දෙවැනි අංකයේ විදිහට ලෙන අතහැර යාම නාට්‍ය කොටස උපුටගෙන අරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට රස විඳීමක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැම අවුරුද්දෙම වගේ දරුවනේ මේ පාඩමෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. 2016 දී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි දරුවෝ ඇවිල්ලා තියෙන්නේ. ඒ තුන්වෙනි ප්‍රශ්නේ 3.1 ධාරක සෙනෙහස සහ 2 ස්වාමි භක්තිය අතර දෝලණය වන චරිතයක් වශයෙන් සුප්පා දේවියගේ චරිතය නිරූපණය කර ඇති ආකාරය සිංහබහු නාට්‍යයේ නිර්දිෂ්ට කොටස ඇසුරෙන් විමසන්න කියලා. ඒතර අපි දන්නවා උදාහරණ දෙක බැගින් එක කොටසකට උදාහරණ දෙක බැගින් යොදලා තමයි උදාහරණ 4ක් මේ ප්‍රශ්නෙට අදාළ කරගෙන පිළිතුරු ලියන්න වෙන්නේ. දැන් මම ඔයගලන්ට ඒ පිළිබඳව උදාහරණ ඉදිරිපත් කරා. ඔයගොල්ලෝ මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න දැන් පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඒ වගේම 2017 කෙටි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. සිංහබහු නාට්‍ය හැර මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් රචිත නාට්‍ය දෙකක්. දැන් ඔයගොල්ලෝ දන්නවා ගොඩක්. රත්තරන් කදාවලලු එළව ගිහින් මෙලවාවා මනමේ ඒවනකක් ලියන්න පුළුවන්. ඒ වගේම දරුවනේ ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ස්වයන් ලිඛිත චරිත ප්‍රදානය මොකද්ද කියලා ඇහුවොත් ඔගොල්ලෝ දැනගෙන ඉන්න ඕනි පින් නැති සරසවි වරමක් දෙන්නේ. ඒක තමයි ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ස්වයන් ලිඛිත චරිත ප්‍රදානය විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය වගේ ගොඩක් වෙලාවට 2018 ඇවිල්ලා තියෙනවා මේකේ අවස්ථා හා සිද්ධි නිරූපණය. ඒ වගේම භාෂාව රසවත් ලෙස යොදාගන්නේ කොහොමද කියලා මම මේ පාඩමේදී මම ඕගලන්ට ඒ පිළිබඳව උදාහරණ කියලා දුන්නා. ඒවටත් පිළිතුරු ලියන්න. ඒ වගේම තමයි ඕගලන් දමේ සැරේ 11 විභාග ලියන දරුවන්ටත් ඊළඟ 10 දැන් අධ්‍යාපනය ලබන දරුවන්ටත් එන්න පුළුවන්. තව එකම ප්‍රශ්නයක් තමයි මේකේ තියෙන්නේ. සිංහබාහු චරිතයෙන් තරුණයෙකුගේ අදහස් සහ ක්‍රියාකාරීත්වය මනාව පිළිබිඹු වේ පාඩම ඇසුරෙන් පැහැදිලි කරන්න. ඉතින් ඔන්න ඕකට අපිට හොඳ උදාහරණ අපි දැන් 4ක් විතර ඉගෙන ගත්තා. ගොඩක් වෙලාවට මේකට උදාහරණ 3කින් තමයි අපිට ලියන්න වෙන්නේ. ඒ උදාහරණ 3 මං හිතන්නේ දැන් ඔයගොල්ලන්ට මතක ඇති. ඒ නිසා අනිවාර්යෙන්ම මෙන්න මේ ප්‍රශ්න 3ට පෙළ පොතේ තියෙන ප්‍රශ්න 3ට පිළිතුරු ලියන්න. මොකද විභාගෙදී ගොඩාක් වෙලාවට ඔයගලන්ගේ ප්‍රශ්න පත්‍ර පරිශීලනය කරනකොට අපි දැනුවත් වෙලා තියෙන්නේ, අපි අවබෝධ කරගෙන තියෙන්නේ මේ පෙළ පොතේම තියෙන ප්‍රශ්න තමයි පොඩ්ඩක් වචනයක් දෙකක් එහාට මෙහාට කරලා මේ තාක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔයගලන්ට හොඳම දේ තමයි මේ පෙළ පොතේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු නිසියාකාරව ලියලා තිබුණොත් විභාගෙදී ඔයගලන්ට ගැටලුවක් වෙන්නේ නැහැ ප්‍රශ්නවලට උත්තර ලියන්න. දැන් ඒගොල්ලන් ඒ වගේම ඔයගොල්ලෝ දැන් දන්නවා දැන් ඉගෙනගෙන තියෙනවා 10 ළමයිනොත් 11 ළමයිනොත් අපිට විචාර ප්‍රශ්න 3කට පිළිතුරු ලියන්න ඕනි. එතනදී 3-4 ප්‍රශ්නවලදී උදාහරණ 4කින් යුත් විචාරයකුත් ඒ වගේම 5-6-7 ප්‍රශ්නවලදී උදාහරණ 3කින් විචාර ප්‍රශ්නයක් ගොඩනගා ගන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි විචාර ප්‍රශ්නයක් ලියනකොට පළමුවෙන් හැඳින්වීම අනිවාර්යයෙන්ම අපි ලියන්න ඕනේ. හැබැයි හැඳින්වීම ගොඩක් ලියන්නේ රූල් 4-5කින් හැඳින්වීමක් ලිව්වම, එහෙම නැත්නම් එක ඡේදයකින් පුංචි ඡේදයකින් හැඳින්වීමක් ලිව්වම හොඳටම ඇති. ඒ වගේම තමයි ඊළඟ ප්‍රශ්නයට අවතීත වෙන්න ඕනේ. ඊළඟට උදාහරණේ විස්තර උදාහරණයට විස්තර කරන්න ඕනේ, උදාහරණ ලියන්න ඕනේ. ඒ තුලින් ප්‍රශ්නයට තර්කානුකූලව පිළිතුර ගොඩනගා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දරුවනේ අපිට විචාර ප්‍රශ්නයකට පිළිතුරු ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. එහෙමනම් අද මම ඔයගලන්ට කියා දුන්නුමේ ලෙන අතහැරියාම සිංහබාහු නාට්‍යයෙන් උපුටාගත්ත ලෙන අතහැරියාම පාඩමේ රසවින්දනය. මම මෙතනින් නිමා කරනවා. ඔබ සැමට සුබ දවසක් වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සිංහල පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල මධ්‍යම මහා විද්‍යාලයේ අනුෂා විතානගේ ගුරු මෑණියන්.